22 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට පොඩ්ඩක් අවසරය දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමත් මෙතන සිටින නිසා, ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ මොහොත වෙන විට පරාටේ නීතියට විරුද්ධව කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක නියලුණා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා, ඒගොල්ලෝ ප්‍රචණ්ඩත්වයක් දියත් කරේ නැහැ. එතකොට මේ මිනිසුන්ට තමන්ගේ රැකියාව කරගෙන යන්නට, ස්වයන් රැකියාව කරගෙන යන්නට, කර්මාන්තය කරගෙන යන්නට දැඩි අපහසුතාවයකින් සිටින මොහොතක කොතෙකුත් අවස්ථාවන් වලදී මුදල් අමාත්‍යවරුන් මේ සභාව තුළ ප්‍රකාශ කරත් මේ පරාටේ නීතිය යම්කිසි ලිහිල් භාවයක් ලබා දෙනවායි කියලා ඒක සිදු වුණේ නැහැ. දැන් මම හිතන්නේ උද්ඝෝෂකින්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පුතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ අයට සහනයක් ලබා දෙන්න, විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයාටත් කතා කරලා, ඒ වගේ මුදල් අමාත්‍යවරයාටත් කතා කරලා මේ පරාටේ නීතියේ යම්කිසි తాවකාලික ලිහිල් භාවයක් ලබා ගන්නට ඔබතුමා මැදිහත් වෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ රටේ දලදේශ නිෂ්පාදිතයට 50%කටත් වැඩිය දායකත්වයක් ලබා දෙන කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දුප්පත් ප්‍රජාවට සහන සලසා ආරක්ෂා කර ගැනීම මෙන්ම ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය මැදිහත් වීම සිදු කිරීම රජයේ වගකීමක් වෙනවා. රජයේ මැදිහත් වීමෙන් දුගී ප්‍රජාව නගා සිටුවීම උදෙසා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක වුණා. වත්මන් රජයේ විසින් දශක ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වුණු සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන වෙනුවට අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. නමුත් කිසිදු ප්‍රායෝගික භාවයකින් තොරව කඩිමුඩියේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නිසා අද සිදුව ඇත්තේ සමෘද්ධිය ලද බොහෝ පිරිසකට අස්වැසුම තුළින් ප්‍රතිලාභ හිමි නොවීමයි. ප්‍රතිලාභ හිමි නොවිය යුතු පිරිස් සඳහා ප්‍රතිලාභ ලබා දීමයි. මේ නිසා රජෙන් ලබා දුන් සමෘද්ධියෙන් ජීවිතයේ ගැටගසාගත් දුගී ජනතාව අද තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ඇතැම් අයට සිය ජීවිතයේ පවා අහිමි වූ අවස්ථාද මාධ්‍ය මගින් වාර්තා වුණා. ඒ වගේම දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින මිලියන 2ක් වූ පවුල් අතුරින් අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සඳහා හඳුනාගෙන ඇත්තේ මිලියන 1.1ක් පමණ පවුල් සංඛ්‍යාවක් බව ලර්න් ඒෂියා ආයතනය මෑතකදී නිකුත් කළ වාර්තා තුළ පෙන්වා දී තිබෙනවා. එබැවින් දත්ත කේන්ද්‍රීය වැඩපිළිවෙලක් යටතේ මෙම වැඩසටහන විධිමත් ආකාරයෙන් දියත් කිරීමට රජය කළ යුතුව තිබුණා. මේ ගැටලුව ජාතික වශයෙන් වැදගත්කමක් ගැටලුවක් හැටියට මම පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරමි. නව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය නිසා අද දුප්පත් ජනතාව පීඩාවට පත්ව ඇති බව රජය පිළිගන්නේ. රජය ක්‍රියාත්මක කරනු සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන අවසන් කර අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හේතු වූ කරුණු කවරේද? මෙම අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය මගින් දුගී බව තීරණය කිරීම සඳහා යොදා ගන්න ලැබූ නිර්ණායකයන් කවරේද? මෙම නිර්ණායකයන්හි අඩුපාඩු රැසක් පවතින බව රජය පිළිගන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් සිදු කළ යුතුව තිබුණේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව සංගණනයක් පවත්වලා ඒ සංගණනය හරහා ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් කරලා ඒ හරහා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන, පවටි ලයින් එක හඳුනාගෙන දුප්පත් ප්‍රජාව හරියාකාරව හඳුනා ගැනීමයි. දැන් අද සිදු වෙලා තිබෙන්නේ අකාර්යක්ෂම අක්‍රමික ක්‍රමවේදයක් තුළින් යම් යම් පුද්ගලින් තෝරගෙන සම්පූර්ණයෙන්ම අස්වැසුම වැඩසටහන අච්චාරුවක් වුණයින් පස්සේ රජය තීන්දුව කරනවා සංගණනයක් කරන්නට ඕනේ කියලා. සෙන්සස් එකක් කරන්නට ඕනේ කියලා. සෙන්සස් එක කරන්න තිබ්බේ මුලදී. දැන් මුලදී කරන්න ඕන දේ අග කරනවා, අග කරන්න ඕන දේ මුල කරනවා. විශේෂයෙන්ම අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය මගින් ආවරණය කිරීමට බලාපොරොත්තු වූ පවුල් සංඛ්‍යාව හා දැනට එම වැඩසටහනට ඇතුළත් වීමට නොහැකිව අයදුම් කර ඇති සංඛ්‍යාව අතර කොපමණ වෙනසක් පවතීද? මෙම අභියාචනා සම්බන්ධයෙන් මේ වන විට පූර්ව පරීක්ෂණයක් සිදුකර අවසන්. එම සියලුම අයදුම්කරුවන් ආවරණය වන පරිදි අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා තව කොපමණ මුදලක් අවශ්‍යද? එය දැනට ගෙවනු ලබන සමෘද්ධි වැඩසටහන සමග කොපමණ මුදලක වෙනසක්? ඇතැම් පිරිස් සඳහා සමීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අවස්ථාවේදී ලබා දෙන ලද QR කෝඩ් නොලැබීම නිසා අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ ලබා දෙන විසඳුම් මොනවාද? ලර්න් ඒෂියා කියන ආයතනය කරලා තියෙන සංගණනයක් අනුව මේ පහුගිය කාලේ කෝවිඩ් අර්බුදයක්, ඒ වගේම බංකොලොත් භාවයක් තුළ ලක්ෂ 30ක පමණ සිට ලක්ෂ 70ව දක්වා මේ රටේ දුප්පත් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ලක්ෂ 40කින් වැඩි වෙලා තිබෙනවා. දළ වශයෙන් ජනගහනෙන් 33%කට වැඩි ප්‍රමාණයක් දුප්පත්යයි හඳුනාගෙන තිබෙනවා. හැබැයි ලර්න් ඒෂියා ආයතනය මේ සංගණනේ ඉෂ්ට කරාට මේ රජයට දුප්පත් ප්‍රජාව ගැන හරියාකාර සංඛ්‍යාලේඛන නැහැ. හරියාකාර සංඛ්‍යාලේඛන නැතුව කොහොමද අස්වැසුම වෙන වැඩසටහනක් සාර්ථකව දියත් කරන්න කියන එක මම අහන්න කැමතියි. සමීක්ෂණය තුලින් ලැබූ තොරතුරු වල නිර්වජ්‍යතාවයේ පිළිබඳව රජයේ සෑහීමකට පත් වෙනවා. ඒ වගේම එම සමීක්ෂණය සඳහා යොදාගත් පොදු නිර්ණායක මගින් එක් එක් ප්‍රදේශයක ආවේනික ආර්ථික විෂමතාවයන් නිසි පරිදි ආවරණය නොවන බව පිළිගන්නේ. පුද්ගලින්ගේ දුගී බව තීරණය කිරීමේදී ඒ සඳහා එක් එක් ප්‍රදේශ මට්ටමින් ප්‍රදේශයේ ජනතාව පිළිබඳ මනා අවබෝධයක් සහිත නිලධාරීන් පිරිසක් හා ප්‍රාදේශීය වශයෙන් ගැළපෙන නිර්ණායක මාලාවක් හෝ පොදුවේ පිළිගත හැකි වෙනත් විකල්ප නිර්ණායකයන් යොදාගත යුතුව තිබුණු බව රජය පිළිගන්නේ. එසේනම් සමීක්ෂණය සඳහා ප්‍රදේශයේ ජනතාව පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් යොදා ගැනීමට හේතු වූ කරුණු කවරේ? මෙම සමීක්ෂණය සිදුකරනු ලැබූ පිරිස සඳහා රජයේ කොපමණ දීමනාවක් ලබා දුන්නේ? සමස්ත සමීක්ෂණය සඳහා කොපමණ මුදලක් වැය කළේ? සමීක්ෂණය සිදුකරනු ලැබූ අය සත්‍ය වශයෙන්ම ඇතැම් නිවෙස් පරීක්ෂාවට ලක් කර නොමැති බවට චෝදනා රැසක් පවතිනවා. මේ සම්බන්ධයෙන් රජයේ දැනුවත්ව සිටියේ? එසේනම් ඒ ප්‍රධාන වශයෙන්ම මෙම සමීක්ෂණය අසාර්ථක වීමට හේතු වී ඇති බව රජය පිළිගන්නේද? ගරු අග්‍රාමාත්‍යතුමනි, අපි හැමෝම දන්නවා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සමෘද්ධි සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරිවේෂණ නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, ඒ වගේම පවුල් සෞඛ්‍ය සේවා කොට්ටාස මට්ටමින් අවශ්‍ය නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ අනාදී වශයෙන් ශාස්ත්‍රයේ බිම් මට්ටමේ රාජ්‍ය සේවකයන් සිටිනවා. ඇයි තනි පුද්ගලෙක් පමණක් තෝරගන්නේ නැතුව මේ කණ්ඩායමක් හැටියට මේගොල්ලොන්ව තෝරලා මේ සම්බන්ධ කරගෙන මේ සියලු දෙනාටම වගකීම් පැවරුවේ නැත්තේ මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන සාර්ථක කරන්න? අකාර්යක්ෂම ක්‍රියාත්මක වුණු සමීක්ෂණ නිසා තමයි අද ආරවුල් රැසක් බිහි වෙලා තිබෙන්නේ. අස්වැසුම සහනාධාර මුදල් රාජ්‍ය බැංකු මගින් ප්‍රතිලාභින් ලබා දීමට රජයේ තීරණය කළේ මන්ද? මෙය මෙරට සමස්ත සමෘද්ධි බැංකු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහිද අහිතකර ලෙස බලපාන බව රජය දන්නේ? සහනාධාර මුදල් ලබා ගැනීමට රාජ්‍ය බැංකු වෙත පැමිණෙන ප්‍රතිලාභින්ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව රජය දන්නේ? එසේනම් ඒ සඳහා රජය ලබා දෙන විසඳුම කවරේද? ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවද දන්නේ නැහැ, අර කෝවිඩ් සමයේ 5000 දීමනා දෙන්න සමෘද්ධි ලාභින්ගේ අරමුදල් සමෘද්ධි බැංකු වලින් අරන් තියෙනවා බිලියන 50. හැබැයි ප්‍රතිපූර්ණ කරලා තිබෙන්නේ බිලියන 7යි. අදටත් බිලියන 43ක් සමෘද්ධි ලාභින්ගේ අරමුදල් මේ රටේ ජනතාවට රුපියල් 5000 ගානේ ලබා දෙන්නට පාවිච්චි කරලා රජය ප්‍රතිපූර්ණ කළා නැහැ. සමහරු සමෘද්ධි බැංකු ක්‍රමවේදය හැල්ලුට ලක් කරනවා. අපි කියන ඇත්ත වශයෙන්ම මේ හැල්ලුට ලක් කරපු වැඩපිළිවෙල හරහා තමයි කෝවිඩ් සමයේ, කොරෝනා සමයේ පුංචියම් හෝ සහනයක් මේ රටේ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරා. මේ වන විට සමෘද්ධි දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටීද? නොයසේ නම් කොපමණ පුරප්පාඩු සංඛ්‍යාවක් පවතීද? දැනට සේවයේ නියුතු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් පවතීද? නොයසේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් රජය සකස් කරනු ලැබේද? මේ ප්‍රශ්නය මම ඉදිරිපත් කරේ විශේෂයෙන්ම අස්වැසුම වැඩසටහන තුළින් දැඩි පීඩාවකට, අසහනයකට සහ කලකිරීමට ලක් සිටින ප්‍රජාවගේ, ඒ වගේම මේ විෂය පිළිබඳව හොඳ දැනුවත්කමක් තිබෙන රාජ්‍ය නිලධාරීන්ගේ ඒ කලකිරීම තුළ, ඒ වගේම අස්වැසුම අසාර්ථක වැඩසටහන බවට අද පත්වීම තුළ මං ගරු අග්‍රාමාත්‍යතුමාට කියන්න කැමතියි, දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන මුදල් ලබා දෙන වැඩසටහනක් පමණක් නොවේ, දුප්පත්කමින් මිදෙන සවිබල ගැන්වීමේ economic empowerment වැඩසටහනක් බවට පත්විය යුතුයි. ඒ සඳහා අස්වැසුම වැඩසටහනට මෙතෙක්කල් හැකියාවක් ලැබිලා නැති කියන එකත් අවධාරණය කරමින් කරුණාකර මේ ඉදිරිපත් කරපු ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක්
කරනවා. 27-2 යටතේ ප්‍රශ්න අංක 2 ගරු අනුර දිසානායක මැතිතුමා.
ගරු
සභාන
ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධව හෙට දිනේ පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා.
අංක 2 ගරු අනුර දිසානායක මැතිතුමා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ස්ථාවර නියෝග 27-2 යටතේ මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. වලව කලාපයේ වගා කටයුතු කරනු ලබන වගා ඉඩම් හෙක්ටයාර 24,000කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රමාණවත් ජලය නොලැබීම මත, ඒවා විනාශ වී යාමේ තර්ජන හේතුවෙන් එම ගොවීන් මුණ දී සිටින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමැත්තෙමි. වලව කලාපයේ වම් ඉවුර ප්‍රධාන ඇල හා දකුණු ඉවුර ප්‍රධාන ඇල පදනම් කරගනිමින් මූලික වශයෙන් වී වගාවද වගාවද අමතර වශයෙන් වෙනත් බෝග හා උක් වගාවන්ද සිදු කරනවා. මෙහි වගා කිරීම හුදු ගොවීන්ගේ තීරණයක් පමණක් නොව කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි අමාත්‍යංශ ආදී ආයතන ගණනාවක් සම්බන්ධ වී සකස් කරනු ලබන වගා සැලැස්මකට අනුව තමයි සිදු කරන්නේ. ඔබතුමා දන්න විශේෂම යලකන්නේ වී වගා කරනවද අතුරු භෝග වගා කරනවද කියලා තීරණය කරන්නේ විධිමත් ආකාරයකට. බෙත්මකට වගා කරනවද සියල්ල තීරණය කරන විධිමත් ආකාරයට. ඒ අනුව මෙම අංශ සියල්ලේම සහභාගිත්වීම පසුගිය මාර්තු මාසයේ 28 දින පැවති කන්න රැස්වීමේදී යලකන්නේ වෙනුවෙන් අප්‍රේල් 20 දින සිට අගෝස්තු 2 දක්වා ජලය නිකුත් කිරීමට තීරණය කර තිබුණා. දෙසැම්බර් හා ජනවාරි මාසවල මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ බැවින්ද, සාපේක්ෂ වශයෙන් මහකන්නේ ජල පරිභෝජන අඩු වී තිබු නිසාද, උද මහකන්නේ වර්ෂාව තිබු නිසා වතුර ඉතුරු වෙලා තිබුණ ජලාශවල නිසාද 2023 යලකන්නේ ගැටලුවකින් තොරව සිදු කළ හැකි බවට තීරණය වී තිබුණා. එමෙන්ම කාලය හා ජලය ඉතුරු වූ 3 වැනි කන්නෙකට යාම් පවා සලකා බැලීමට කන්න රැස්වීම තීරණය කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක ඉතා විධිමත් සාකච්ඡාවක් තිබුණා. වර්ෂාපතන ලැබෙන ආකාරය පිළිබඳ අනුගමනය කළා තිබුණා. දැන්ට ජලාශවල තිබෙන වතුර ප්‍රමාණය පිළිබඳ අදහසක් තිබුණා. ඒ නිසා වී වගා කරන්න කොච්චරද, අතුරු භෝග වගා කරන්න කොච්චරද, ඒ විතරක් නෙවෙයි වගාව ඉක්මනින් අවසන් කරගන්න පුළුවන් වුණොත් අතරමැදි කන්නක වගාවක් පිළිබඳ පවා එදී සාකච්ඡා වුණා. ඔබතුමා දන්නවා කුසිකර්ම අමාත්‍යම හැටියට. ඒකෙන් ජලය පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබුණේ මේ මොහොතේදී. ඒ අනුව වනම් වලව කලාප යටතේ හෙක්ටයාර 14,306ක වීද හෙක්ටයාර 8,000ක මං ආසන්න වශයෙන් 8,000ක වෙනත් වගාවන්ද හෙක්ටයාර 1,491ක උග්ද වගා කිරීමට තීරණය කරනු ලැබුණා. ඒ කියන්නේ වර්ෂාව අනුව අදාළ භෝගයෙන් තීරණයක් ගත්තා. යලකන්නේ වගාවන් සඳහා අක්කර අඩි 324,792ක් අවශ්‍ය බවද, උඩවලවේ ජලාශයේ ඒ වන විට ඇත්තේ අක්කර අඩි 85,101ක් බැවින් සමනල වැවේ ජලාශයෙන් අක්කර අඩි 233,651ක් අපේක්ෂා කරන බවත් කන්නර සිම් සඳහන් කර තිබුණා. මේක හරි පැහැදිලි. මේ වගාව සඳහා යන්න කොච්චර ජල ප්‍රමාණයක් අවශ්‍යද කියලා තීරණය කළා තිබුණා. ඒ අවශ්‍යතාවය දැන් තියෙන උඩවලව ජලාශයේ කොච්චර ප්‍රමාණයක් තිබෙනවාද, සමනල ජලාශයෙන් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියන එකත් කන්නර සිම් තීරණය කරා. ඒ කියන්නේ මා නැවතත් කියන්නම්. උඩවලවේ ජලාසයේ අක්කර අඩි 85,101ක්, ඒ වගේම 239,651ක් සමනල වැවින් ලබා ගැනීමට තීන්දුව කරා මේ කන්න රැස්වීමේදී. ඒ අනුව මහවැලි අධිකාරිය යටතේ ඇති ජලකළ මනාකරණ ලේකම් කාර්යාලය මේ ජලය නිකුත් කිරීමට අදාළ කාලසටහන් පව ප්‍රසිද්ධ කර තිබුණා. එතකොට ගොවීන්ට විශ්වාසයි, තමන්ට වගා කරන්න පුළුවන් නිසි පරිදි ජලය ලබා දෙන බව, ලැබෙන බව ගොවීන් විශ්වාස කරා. කෙසේ වුවද කන්න රැස්වීම වල තීරණ පරිදි ගොවීන් විසින් වගා කටයුතු සිදු කරන ලැබුවද වී වගාව අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය නිකුත් නොකිරීම හේතුවෙන් වලව ගොවීන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටිනවා. විශේෂයෙන්ම වී වගාව පීදීමට ආසන්න තිබියදී තමන්ගේ වගා බිම් විනාශ වී යනු බලා සිටීමට උන්ට හැකියාවක් නැහැ. මේ වගා වෙනුවෙන් ඔවුන් වගා ණය ලබා ගැනීමට අමතරව තමන්ගේ කනගරු උගස් කර ගැනීම මෙන්ම වෙනත් ණය ලබා ගැනීමද කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ සමස්ත ආදායම වන්නේ අස්වැන්න විකිණීම. ඒකනේ මේ ජනතාව මට වඩා කුසකර්මවතුන ඔබතුමාගේ බලපදිංචි. එයාගේ ජීවිතයේ ගැට ගැළතේ මේ කුසකර්මාන්තයත් එක්ක. කිසි කෙනෙක් තමන්ගේ තැම්පතු සල්ලි වලින් වගා වේ දෙන්නේ නැහැ. එක්කෝ බැංකු ණය අරගෙන, එක්කෝ බහන්ඩ උගස් කියලා, එක්කෝ වෙනත් තැනකින් ණයක් අරගෙන තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මේක තමයි ඔවුන්ගේ ඊළඟ මාස හයේ ජීවන ආදායම. මේ ආදායමෙන් තමයි ඔවුන් දරුවන්ට පොත්ති කරන් දෙන්නේ. එහෙම නැත්නම් අවුරුද්දකට නේද කොහේ හරි යන්නේ, වන්දනා ගමනක් යන්නේ, මේ ඔක්කොම කරන්නේ මේ ආදායම. ඒ නිසා මේ ගොවි ජනතාවගේ ජීවිතයත් එක්ක මේ වගාව ගැට ගැහිලා තියෙනවා. මම හිතනවා ආණ්ඩුව ඒක ඒ ප්‍රමාණයෙන් තේරුම් ගත්තේ නැහැ කියලා. මේක හුදු ආදාය මාර්ගයක් නෙවෙයි, තමන්ගේ ජීවිතය. ඒ විතරක් නෙවෙයි, මෙතන කුසකර්මාන්තර මා දන්නවා තමල් රාජපක්ෂ මහත්මයා ඉස්සල ගොවියෙක් වගා කරතු. ඔබතුමා දන්නවා වී වගාවේ වැදගත්ම වතුර අවශ්‍ය වෙන වෙලාව තමයි බණ්ඩි පූදින පටන් ගන්නකොට. දැන් මේ ප්‍රශ්නේ පැනනගින්න කොතින්ද? බණ්ඩි පූදින ගොයමට තමයි මේ වතුර ලබනු දුන්නේ. ඒතර ගොවියෙක් විසින් ඒ වගාව සඳහා දරන්න ඕන වියදමින් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් දරලා ඉවරයි. බණ්ඩි පූදිනෝ කියලා කියන්නේ බණ්ඩි පූදින ගොවිමට නිසි පරිදි වතුර ලැබුනේ නැත්නම් කරල පොඩි වෙනවා, බොල්ලට වැඩි වෙනවා, කරලේ ඇට ප්‍රමාණය අඩු වෙනවා. ඒක අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඒ වෙලාව අත්‍යවශ්‍යයි. මේක පොල් වගාව නෙමෙයි ගරු සභාපති මේ නියෝජකත. පොල් වගාව නම් මාසයක් වතුර පරක් වුණා හරි මාස දෙකක් නොදා හිටියා හරි ඒක වෙනම කතාවක්. හැබැයි මේක මාස 3 වී තියෙන නිශ්චිත කාල පරිච්ඡේදවල නිශ්චිත වරදි වතුර ලබා දුන්නේ නැත්නම් ඒක කෙටි කාලීන භෝග. ඒ නිසා මේ වගේ හානිය විශාලයි. සතියක් වතුර ප්‍රමා වීම අස්වැන්න 20%කට 40%කින් පහළ බයින. ඒක තමයි කුසකර්මාන්තය. ඒ නිසා නිසි පරිදි විශේෂයෙන්ම බණ්ඩි පූදින වෙලාවේදී වතුර ලබා දිය යුතුව තිබුණා. නමුත් මොකද කරේ තමුන් වහන්සේලා? මේක ලබා දුන්නේ නැහැ. මොකද සිදු වී තිබෙන්නේ? අද ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 40%කට වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්ය මුළු වගාවම හානි වෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව දැනුත් හානි වෙලා තිබෙනවා. 30%කට 35%කට වගේ ආසන්න ප්‍රමාණයකින් මම හිතනවා අර්ධහානි සිද්ධ වෙනවා. 20%ක් 20% වගේ ප්‍රමාණයක් යම් සාධාරණ අස්වැන්නක් ලබා ගැනීම. ඕක තමයි දැන් එම ගොවි ජනපදවල තියෙන තත්ත්වය. විශාල ප්‍රමාණයක් පූර්ණ හානියට ලක් වෙනවා, තවත් ප්‍රමාණයක් අර්ධහානියට ලක් වෙනවා, ඉතා කුඩා ප්‍රමාණයක් නිසි අස්වැන්න ලබා ගැනීම කියලා අපි හිතනවා. මේක තමයි අද උඩවලවේ ප්‍රදේශයෙන් වගා කරන ගොවි ජනතාවගේ ගොවි බීම් වලට ගිහිලා බලපුවම තියෙන තත්ත්වය. ඒතර මේක ඒ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වී ගැට ගැසී තිබෙන ප්‍රශ්නයක්. ගරු අපේ ගරු කතානායකතුමනි අපි දැකලා තිබුණා අපේ රටේ නියඟ. ඒ නියඟවල මුළු ජලාසමත් හිඳිලා වර්ෂාවක් නැති වෙලා ස්වභාවික අනතුරක් හේතු කොටගෙන ඒ නියඟවලට ජනතාව ඔරොත්තු දෙනවා. හැබැයි තමා ඉතා හොඳින් දන්නවා සමනල ජලාශයේ වතුර තිබෙන බව. ඒ ජලාශයේ වතුර තිබෙන බව දැනදැන තමන්ගේ අස්වැන්න, තමන්ගේ වගා ගොයම, තමන්ගේ ජීවිතය හානි වෙන තෙක් ඒගොවි ජනතාව බලාගෙන ඉන්න ඕනද? මේ අහසෙන් වතුර වැටෙනවා කියලා බලාගෙන ඉන්න කතාවක් නෙමෙයි. ස්වභාවික නියගයක් නම් නියගේ තියෙන එක වෙනම කතාවක්. හැබැයි මේ ප්‍රතිඵලය නියගේ ප්‍රතිඵලයක් නෙමෙයි. මේක තියෙන හෙට්ටි පොළ ඔබ දන්නවා. ගල්ගම ප්‍රදේශී අර කුඩා වැව් ආශ්‍රිත කුසකර්මාන්ත විනාශ වෙලා තියෙන්නේ. ඒතර ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ජලාසෝලින් ඒගොල්ලන්ට වතුර වාරි මාර්ග පද්ධතිය කරා වතුර ලැබෙන්නේ නේ. ඒවා විශාල ප්‍රමාණයක් අහස් වගාවෙන් වගා කරන්නේ. එඳ අහස් වස්ස නැති නිසා මොකද වෙලා තින්නේ? ඒ කුමුරු විනාශ වෙලා තියෙනවා. ඔබ දන්නවා හෙට්ටි පොළ ප්‍රදේශි, ගල්ගමු, වාරිය පොළ මේ වගේ හේන් ගොවිත හේන් වී ගොවිතන් කර විශාල ප්‍රමාණයක වගාව හානි වෙලා තියෙනවා. එනිසා බින්ගිරිය නේද, බින්ගිරිය වැනි ප්‍රදේශවල. එහෙමනම් මොකද කරන්න ඕන අපි? අපිට නිසි වාරි කර්මාන්තයේ තියෙන පැතිවලවත් වගාව ආරක්ෂා කරගන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන. හැබැයි අරේ ගොවින් කෑ ගහන්නේ නැහැ අපිට වතුර දීපල්ලා කියලා. ඒ ගොවින් කියයි අපේ අහිමි වුණු අස්වැන්නට සාධාරණ වන්දියක් දෙන්න කියලා. ඒ කියන්නේ මේ ගොවින්ගේ කිසි අසාධාර ගොවින් ස්වභාවික නියගයක් නිසා නම් කුඹුරු වගාව අහිමි වී තිබෙන්නේ, විනාශ වී තිබෙන්නේ. ගොවින් නැගිටලා කෑ ගහන්නේ වතුර දෙන්න කියලා. ගොවින් දන්න වතුර නැති බව. එනිසා ගොවින් ඉල්ලන්නේ මොකද්ද? බිංගිරිය හෙට්ටිපොළ ඒපදේශවල ගොවින් ඉල්ලන්නේ සාධාරණ වන්දියක්. ඒක හරි. හැබැයි මෙතන එහෙම ප්‍රශ්නයක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකට. ඔබතුමා මම දැක්කා කියලා තිබුණා මැරෙන්න උනත් සූදානම් කියලා නේ ඔබතුමාද? නේද? මදක නියෝජ්‍ය කතානායකතුමා කියලා තිබුණා මේ ප්‍රශ්නේ විසඳන්න නැත්තම් මැරෙන්න උනත් සූදානම් කියලා. මම දන්නේ තීන්දුවක් ගන්නවා කියලා. මේ මොනසේ හරිද? ඉතින් ඔබතුමා මැරුණා කියලා මේ ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ නැහැ. මම මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමා මෙතන ඒ තරම් ගැඹුරුයි මේ ප්‍රශ්නේ. නියගය නිසා ජලාශය, ඒ කියන්නේ වතුර නැති නිසා ප්‍රශ්නයක් නෙවෙයි. වතුර මුදා නොහැරපු නිසා ඇති වෙච්ච ප්‍රශ්නයක් නිසි පරිදි. ඊට පස්සේ වතුර නැතුව මොකද උනේ? ගොයම බාල වුණා, සමහර ගොයම් මැරුණා, සමහර ගොයම් වල මේ පළදා වඩු වෙන තත්ත්වයක් නිර්මාණය වුණා, අර්ධහානි සිදු වුණා. දැන් ඊයේ තීන්දුවක් ගන්නවා වතුර දෙනවා කියලා. මොන විකාරයක්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පිදුරු වලට වතුර ගහලා ගොයම් හදන්න බෑ. ඒක මතක තියාගන්න. ඒක දන්න මෙතන ගොවිදන්ට සම්බන්ධ වෙච්චි മന്ത്രിවරු ඉන්නවා. පිදුරු වලට අද ගොයම් ගහ පිදුරු වෙලා පිදුරු වෙච්ච ගහට වතුර හරවලා ගොයම් කරන්න පුළුවන්ද? මම අහන්නේ ඇත්තරයි. නිසි වෙලාවේදී නිසි තීන්දුව ගත්තේ නේ. මේක පහුගිය මාසෙ ජුනි මාසෙ අග වෙනකොට මේ ප්‍රශ්නේ දැක්ක ගොවි ජනතාව ඇතිතරම් කිව්වා. මේ අනතුරු විය හැකි, මේක ඉක්මනින් තීන්දුවක් ගන්න. හැබැයි තීන්දුව ගත්තේ නේ. මොකද සිද්ධුනේ? වගහණි සිද්ධ වෙලා ගොවීන් පාරට බැහැලා සමාජ විශාල ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ආණ්ඩුව ඇහුම් කන් දෙන්න පටන් ගන්න. යුක්තිසහගතද? ආණ්ඩුවක් කියන්නේ ජනතාව පාරට බැහැලා කෑ ගහලා උපවාස කරලා පොලිස් නිලධාරීන්ගේ බැටන් පළු පාරවලට මුහුණ දීලා ඊට පස්සේ ආණ්ඩුව තීන්දුව ගන්න ඕන. ඒකට නෙමෙයි කුස්කර්ම ඇමතිවරයෙක් ඉන්නේ. ඒකට පොලිසිය ගොවීන්ට ගහවට පස්සේ තීන්දුව ගන්න නෙමෙයි කුස්කර්ම ඇමතිවරයෙක් ඉන්නේ. පොලිසිය ගොවීන්ට ගහවට පස්සේ තීන්දුව ගන්න නෙමෙයි වාරි මාර්ග අමාත්‍යවරයෙක් ඉන්නේ. මේගොල්ලෝ ඉන්නේ මොකටද? අනතුර කලින් දැකලා තීන්දුව తీරන ගන්න. ඒකට තමයි අමාත්‍යංශ තිබෙන්නේ. හැබැයි ගොවීන් පැවරට බල උද්ඝෝෂණ කරලා උපවාස කරලා බැටන් පොළු පහරල්ල කරාට පස්සේ තමයි ඊයේ රාත්‍රිය ගන්නවා දැන් වතුර දෙනවා කියලා. දැන් පිදුරු වතුර දාලා ගොයම් කරන්න හදනවා. මේකද කරන්නේ? ඒ නිසා කරුණ නියෝජක කතානායකතුමනි, මේක අපේ රටේ අද ජාතික ආර සුරක්ෂිතාව ප්‍රශ්නයක් මතුවෙනවා. මම දන්නේ ආණ්ඩු මොනවා කියයිද කියලා. අපිට රටින් හාල් ගෙනත් දෙන්න පුළුවන් ගේන්න. හැබැයි ආණ්ඩුවක් ඕන මොනවාරි හිග වෙනකොට ගේන්න නෙමෙයි. බිත්තර නැති වුණොත් බිත්තර ගේන්නම් කියලා, මස් නැති වුණොත් මස් ගේන්නම් කියලා, වී නැති වුණොත් වී ගේන්නම් කියලා, හාල් නැති වුණොත් හාල් ගේන්නම් කියලා. ඔකට ආණ්ඩුවක් ඕනද? ඔකට පිටකොට දෙවෙනි හරස් සීදී තොග වෙනඳ ටිකපත් කරගන්නකො. ආණ්ඩුවක් ඕන මොකද්ද? රටට අවශ්‍යන ජාතික ආහාර නිෂ්පාදනය පිළිබඳ සලසුමක් අදලා, ඊට තියෙන සම්පත් ආරක්ෂා කරලා, ඊට තියෙන බලවේගයන් ආරක්ෂා කරලා මෙහෙවීමට තමයි ආණ්ඩුවක් හදන්න ඕන කපතිවි. නැත්නම් පුරාජයරු ගහන්න. අපි හාල් ලිගයක් ඇති වෙන්නේ නැහැ දෙවෙනි හරස් සීදී හාල් ගෙනත් දෙන්න. අපි බිත්තර වේ හිගයක් ඇති වෙන අපි බිත්තර ගෙනත් දෙන්න ඉන්දියාවේ, මස් හිගයක් ඇති වෙන මස් ගෙනත් දෙන්න ඉන්දියාවේ. තොග වෙලඳ ටික අපත් කරගන්න උපිට කොටුවි. ආණ්ඩුවක් ඕනේ නැහැ මේ වැඩේ කරන්න. ආණ්ඩුවක් ඕනේ කොහොමද අපේ රටේ ජාතික ආහාර නිෂ්පාදනය සලසුම් කරන්න. ඒකේ ප්‍රධාන දේ වී ගොවිතන. ඒක වී ගොවිතන තමන් ඇස් ඉදිරිපිට ගරු නියෝජක ගොවීන් මේ වගාව තමන්ගේ ජීවිත තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ කුඹර නාටු වෙනකොට, තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ගොයම කහ වෙනකොට, තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ගොයම පිදුරු බවට පත් වෙනකොට ඒ ගොවි ජනතාව විශ්වාසන්නේ නේ. එනිසා ගොවි ජනතාව සාධාරණ නැගිටීම සිද්ධු වුණා. මම කියන්නේ ඊට පස්සේ මාධ්‍ය ආයතන මේවා ඉදිරියට කරන්න පටන් ගත්තා, පෙන්වන්න පටන් ගත්තා, සමාජ ප්‍රශ්නයක් ඇදුවා. මේක අගුණ කොළේ විතරක් තිබුණා නම් ආණ්ඩුව මේ තීන්දුව ගන්නෑ. මේක උඩවල වේ විතරක් තිබුණා නම් ආණ්ඩුව මේ තීන්දුව ගන්නෙ නෑ. ඊට පස්සේ මේක ඇත්ත සමාජ ප්‍රශ්නයක්, ඇත්ත ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් නිසා මොකද කරේ? මාධ්‍යත් මේ පිළිබඳ අවධානයම් කරා, මාධ්‍ය විවිධ වැඩසටහන් කරා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මාධ්‍ය තර්ජනය කරනවා. මම දන්නේ මට ආරංචි විදිහට කතා කරලා තියෙනවා යම් යම් මාධ්‍ය ආයතන පිළිබඳව තේරීම් කාර සභාවක් පත් කරන්න ඕන. හරිද? තමුන්වහන්සේලා එතන දිටි මේ පාර්ලිමේන්තු උපයෝග කරගෙන හැම එකටම මාධ්‍ය ජනතාව උස්සනවලු ජනතාවගේ ප්‍රශ්න කියන එක විසීමක්ලු ඒ නිසා මොකද කරන්න ඕන ඒ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා තේරීම්කාර සභාවපත් කරන්න මේ කිනෝ පාර්ලිමේන්තුවේ විවිධ ව්‍යුහයන් හදමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද අයිතීන් ජනතාවගේ සාධාරණ අයිති උල්ලංඝනය කිරීම තමන්ගේ ඔළුව හදාගත්තු මහා කර්මකින් ප්‍රකෘති කිසි මිනිහෙකුට කරුණ නියෝජ කතා නැහැ කිතුමනි තමන්ගේ වගාව තමන්ගේ ගොවි ජනතාවගේ අස්වන්න ඇස් ඉදිරි පිට විනාශ වෙන එක බලාගෙන ඉන්න පුළුවන් ද ප්‍රකෘති නායකයට මම හිතන්නේ තම රාජපක්ෂ හිටපු වාරි මාර්ගයම තමයි එහෙම කරයි කියලා ප්‍රකෘති නායකයෙක් නා හැබැයි විකෘති නායකයෝ ඉන්නවා ඔවුන් වී දකින්නේ පිට රටින් හරි හාල් ගෙනත් දුන්නත් ඇති කියන මානසිකත්වයයි ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒක තමයි මේව අවධානය යොමු නොකරන්නේ මේ ප්‍රශ්න කරත් මෙහෙම දියක් ඇති විය හැකියි කියලා මම දන්නවා සමහර විට වාර්ජ්‍ය වර්ගයම තුම කුසකරම තුම මම දන්නේ කැබිනට් එකේ මොනවද කතා කරේ කියලා මම හිතනවා තමුන් වහන්සේලා මේ ප්‍රශ්න අවධානය යොමු කරන්නේ නැති හැබැයි තීන්දුව ගන්න නැත්තේ ප්‍රකෘති නැ ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධයක් නේ මනස්ගත ඔළුවේ තියාගෙන රට පාලනය කරන නායකයෙක් මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ නිසා මහ පොළොවේ ජනතාවගේ දුක වේදනාව ඔවුන්ගේ ජීවිතය පිළිබඳ හැඟීම පිළිබඳ කිසිම ආකල්පයක් නැති මිනිස්සෙක් විකෘති වියලි මං එයාගේ මූණට කියලා තියෙනවා වියලි මිනිහෙක් තෙතමනයක් නැති මිනිහෙක් හදවතක් නැති මිනිහෙක් අනේකාගේ දුක වේදනාව පිළිබඳ සහකම්පනයක් නැති මිනිහෙක් එහෙම කෙනෙක් රට පාලනය කරනකොට තමන් ඇස් ඉදිරි පිට වගාව විනාශ වෙන්න අත්තරනික අරුම් පුදුම දෙයක් නෙවෙයි මේකයි සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි මෙම තත්ත්වය තුළ පහත නැගින් ප්‍රශ්න වලට ගරු නියෝජක කතානායකතුමා පිළිතුරු ලබා දෙන වෙතේ මා බලාපොරොත්තු වෙනවා 1 වලව ගොවීන් කන්න රැස්වීම වල තීරණය කරන පරිදි වගා කටේ සිදු කළද ඒදි තීරණය කළ පරිදි ජලය නිකුත් කරන නොකතේයි මේක තීරණගත් තීන්දුවක් ඒ නිකුත් නොකරේ 2 අවසාන අධිරේ පවතන වී වගාවෙන් සිට 50ක් වූ බේරා ගැනීමට අදාළ ජලය නිදාස් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර මේ ප්‍රශ්නේ ආවට පස්සේ ඉදිරිපත් කරන අඩුම තරමේ අවසන් අධිරේ තියෙන 50ක්වත් බේරා ගන්න තිබුණා ඒ පිළිබඳ අවධානය යොමුණු කළේ ඇයි සමනල වැවෙන් උඩවලවේ ජලාශයට ජලය නිකුත් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක නොවේ ඇයි ඇයි එහෙම නොකරේ 4 වී වගාව සඳහා ජලය ලබා දීම අවධානමක පැවතියේ නම් යම් භූමි ප්‍රමාණයකට අතුරු භෝග වගා කිරීමේ විකල්පයක් මුලින්ම යෝජනා නොකරේ ගොවීන් කැමති අපි දන්නවා අපි ගොවි ජනපදවල බෙත්ම ක්‍රමයට වගා කරන විදිය අපි දන්නවා අතුරු භෝග වලට වගා කර ගොවි අපිට කිව්වම අදාළ ජල වාරි මාර්ග නිලධාරින් අපිට ඇවිල්ලා කියමු වතුර දෙන්න බෑ ඔක්කොටම වී වලට අපි මුං ඇට වගා කරලා තිනවා අපි සෝයා බෝංචි වගා කරලා තිනවා එහම අතුරු භෝග වගා කරනවා ඇයි එහෙම නොකරේ වගා සැලසුමට අනුව වගා කටයුතු සිදු නොකලේ නම් ගොවීන්ට දඬුවම් කිරීම තත්ත්වය තුල වගා සැලසුමට අදාළ ජලය ලබා දීමට කටයුතු නොකරපු අය ගැන මොනවද තමුන්වහන්සේලා කියන්නේ ජලය ලබා දීම නොමැති වීම හේතුවෙන් ඒ ගොවි ජනතාව කිසිසේත්ම වග නොකිය යුතු තමන්ගේ වගා භූමියට සිද්ධ වෙච්ච අස්වැනු හානිය පිළිබඳව තමුන්වහන්සේලා ගනු ලබන්නේ කුමන තීරණද කියලා ගරු නියෝජක තරණතුමනි දැනගන්න කැමති බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නාට
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා
මම ප්‍රශ්නයත් එක්කම උත්තරේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අංක 1 වලව ගොවීන් කන්න රැස්වීම තීරණය පරිදි වගා කටයුතු සිදු කළද එෙහිදී තීරණය කළ පරිදි ජලය නිකුත් කිරීමට අසමත් වූයේ ඇයි පිළිතුර කන්න රැස්වීමේදී උඩවලව ජලාශයට අදාළව වාරිඩම් සඳහා වාරි ජලය අප්‍රේල් 20 වැනි දින ලබා ගැනීමට එකඟතාවයේ පළ කරන ලද අතර ඒ අනුව අප්‍රේල් 20 වන දින වාරි ජලය නිදහස් කරන ලදී. නමුත් මූලික බිම් සැකසීම මැයි 10 වැනි දින අවසන් කිරීමට නියමිතව තිබුණත් එය මැයි 20 වන දින දක්වා දීර්ඝ විය. 2023 යලකන්නේ ආරම්භ කරන විට උඩවලව ජලාශයේ සක්‍රීය ජලධාරිතාව අක්කරාඩි 124,000ක් වූ අතර සම්පූර්ණ කන්නේ අවසන් කිරීම සඳහා වාරි ජල අවශ්‍යතාවය අක්කරාඩි 324,762ක් විය. නමුත් උඩවලව ජලාශයේ රඳවාගත හැකි උපරිම සක්‍රීය ජලධාරිතාවය අක්කරාඩි 194,000කි. මෙම කාලයේදී ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර 193.8ක් වන අතර අපේක්ෂා කළ වර්ෂාපතනය මිලිලීටර 362කි. තවද කන්න රැස්වීමේදී හෙක්ටයාර 10,944ක් වීවගාව සඳහා සැකසුම් කළ අතර ඒ හෙක්ටයාර් 15,184ක් ලෙස වැඩි වී ඇත. ඒ අනුව සැලසුම් කළ ප්‍රමාණයට වඩා වාරි ජල අවශ්‍යතාවයක් පවතී. පිළිතුර අංක 2 ගරු කථානායකතුමනි, අවසාන අදියරේ පවතින වීවගාවෙන් 50%ක් හෝ බේරා ගැනීමට අදාළ ජලය නිදහස් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කළ නොහැකිද? අවසාන අදියරේ පවතින වගාව යම් ප්‍රතිශතයක් හෝ බේරා ගැනීමට අක්කර අඩි 16,400ක් දින 7ක් අතර කාලයකදී සමන්ලව ජලාශයෙන් පහත සඳහන් ලෙස ජලය නිකුත් කිරීමට 2023 8-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. 2023 8 මාසයේ 8 දින සිට 2023 8 මාස 10 දක්වා දිනකට අක්කර අඩි 2,800ක් බැගින්, ඒ කියන්නේ MCM 3.5 බැගින් අක්කර අඩි 8,400ක්, එසේත් නැත්නම් MCM 10.5ක්. ඒ වගේම 2023 8 මාසයේ 11 දින සිට 2023 8 මාස 14 දක්වා දිනකට අක්කර අඩි 2000 බැගින්, ඒ කියන්නේ MCM 2.5 බැගින් තවත් දින 4ක්, එකතුව MCM 20.5ක්, ඒ කියන්නේ අක්කර අඩි 16,400ක් විදියට ලබා දෙන්න ඊයේ දිනේ එකඟත්වය පළ කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. එවැගේම ප්‍රශ්නයේ අංක 3, සමන්ලවැවෙන් උඩවලවට ජලාශයට ජලය නිකුත් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක නොවූයේ මන්ද? සමන්ලව ජලාශයෙන් උඩවැව ජලාශයට අතිරේක ජලය ලබා ගැනීම සඳහා පහත පරිදි ක්‍රියා කළ අතර එහි ප්‍රතිඵලය පහත පරිදි වේ. 2023 ජූනි මාස 30 වන දින පැවති සතිපතා රැස්වන ජල කළමනාකරණ කමිටුවේදී සමන්ලව ජලාශයෙන් දිනකට අක්කර අඩි 2000ක් වරහන් ඇතුලේ MCM 2.5 බැගින් ඉල්ලුම් කළ අතර, එනමුදු ලංකා විදුලි බල මණ්ඩලය විසින් දිනකට අක්කර අඩි 800ක් MCM 1ක් බැගින් ජූලි මාස 1 දින සිට 4 දින දක්වා ලබා දීමට එකඟත්වය පළ කරන ලදී. ඒ අනුව අක්කර අඩි 2,700ක් MCM 3.3ක් ලැබිණි. අංක 2, 2023 ජූලි මාස 4 දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී සමග සාකච්ඡාවක් සිදු කරන ලදී. එහිදීද දිනකට අක්කර අඩි 2000ක් MCM 2.5 බැගින් ඉල්ලීම් කර අතර, එහෙත් දිනකට අක්කර අඩි 400ක් MCM 0.5ක් බැගින් ලබා දීමට එකඟත්වය පළ කරන ලදී. ඇමුණුම 2. එවැගේම අංක රෝමානු අංක 3, 2023 ජූලි මාස 3 දින විදුලි බල මණ්ඩලයේ සභාපති සමගද සාකච්ඡාවක් සිදු කරන ලද අතර, එහිදී දිනකට අක්කර අඩි 2000ක් MCM 2.5 බැගින් ඉල්ලුම් කරන ලදී. නමුත් දිනකට දින 4කදී අක්කර අඩි 4,650ක් MCM 5.7ක් පමණක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. එවැගේම ඊළඟ අදියර අංක 4 විදියට අපි දැනුවත් කරනවා, 2023 ජූලි මාස 17 දින විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී සමග සාකච්ඡා කරන ලද අතර, එහිදී දිනකට අක්කර අඩි 2000ක් MCM 2.5 බැගින් ඉල්ලුම් කරන ලදී. නමුත් පහත පරිදි සමන්ලව ජලාශයේ උඩවැල ජලාශයට ජලය නිදහස් කිරීම නිදහස් කරන ලදී. එතකොට 2023 ජූලි 18 දින සිට 14 දින දක්වා දිනකට අක්කර අඩි 1,100ක් MCM 1.4. එවැගේම 2023 ජූලි 25 ඉඳලා නැවත අපිට ලබා ගන්න හැකි වුණේ MCM 0.4යි, අක්කර අඩි 325ක් පමණයි. කෙසේ වුවත් සාකච්ඡාවේදී ප්‍රමාණවත් වාරි ජලය සමන්ලව ජලාශයෙන් උඩවැල ජලාශයට ලබා ගැනීමට නොහැකි විය. එවැගේම ඔබතුමාගේ ඊළඟ ප්‍රශ්නය, අංක 4, වීවගාව සඳහා ජලය ලබා දීම අවදානම් පැවතියේ නම් යම් භූමි ප්‍රමාණයකට අතුරු භෝග වගා කිරීමට විකල්පයක් ලබා දීමට කටයුතු නොකළේ මන්ද? පිළිතුර යලකන්න වලදී සාමාන්‍ය වර්ෂාපතනය අඩුවෙන බැවින් සමනල ජලාශයෙන් සහ උඩවලව ජලාශයේ පවතින ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය මගින් ලැබෙන ජල ප්‍රමාණයද ගණනය කර පහත පරිදි වගා සැලැස්ම ඉදිරිපත් කරන ලදී. දකුණිවුර වලව වී සඳහා හෙක්ටයාර් 647.50 වෙනත් භෝග සඳහා 647.50 වම්මිවුර 4897 හෙක්ටයාර් 144 එවගේම වෙනත් භෝග 144 එනම් හෙක්ටයාර් 4897 උක්වගාව සඳහා හෙක්ටයාර් 1368 එකතුව වී සඳහා 10944 වෙනත් භෝග 10944 උක්වගාව හෙක්ටයාර් 1398 ප්‍රශ්නය අංක 5 වගා සැලැස්මට අදාළව වගා කටයුතු සිදු නොකළේ නම් ගොවීන්ට දඬුවම් කෙරෙන තත්ත්වයක් තුල වගා සැලැස්මකට අදාළව ජලය ලබා දීමට කටයුතු නොකළ බලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද? මෙම යලකන්නේ තුලදී අපේක්ෂිත වර්ෂාවෙන් 50% උඩවලව ප්‍රදේශයට 52% සමනලව ප්‍රදේශයට ලැබී ඇත. තවද ශ්‍රී ලංකා මහලිය අධිකාරිය යටතේ පිහිටුව ඇති ජලපාලන ලේකම් කාර්යාලය මගින් ජල කළමනාකරණ කටයුතු සිදු කරන ප්‍රදේශ සඳහා අපේක්ෂා කළ වර්ෂාපතනයෙන් 54% ලැබී ඇත. ඒ අනුව මෙය කාලගුණික බලපෑමත් එන් සිදුවීමක් බවත් පිළිතුර වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රශ්න අංක 6 ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් ගොවීන්ට සාධාරණ වන්දි ගෙවීමට පියවර ගනු ලබන්නේද? වගා හානි වෙනුවෙන් සාධාරණ වන්දි ලබා දීම සඳහා මහවැලි අධිකාරිය විදියට අපි මැදිහත් වෙනවා වගේම මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කටයුත්තක් බැවින් ඒ අය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවායි කියන එක මෙතනදී මම සිහිපත් කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, මම අමාත්‍යවරයා විදියට මටත් වගකීමක් තියෙනවා මේ සම්බන්ධව කටයුතු කරන්න, කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න. ජූලි මාසේ 17 දින කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ඉදිරිපත් කළා මේ ජල ඉල්ලීම සිදු කරනු ලැබුවා. ඒ වගේම ඉන් පස්සේ පැවති අගෝස්තු මාසේ 2 පැවති කැබිනට් මණ්ඩලයේදීත් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා තමයි මේ විසඳුම අපිට ලබා ගන්න හැකි වුණේ.
ගෞරවණීය අමාත්‍යංශ නිවේදන බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ආණ්ඩුවෙන් එළියේ නෙවෙයි විදුලි බල මණ්ඩලය තියෙන්නේ. එතකොට ආණ්ඩුවෙන් එළියේ නෙවෙයි සමනල වැව ජලාශය පාලනය තිබෙන්නේ. එතකොට මේ ඔක්කොම ආණ්ඩුව ඇතුලේ තියෙන එක පද්ධතියක්. හැබැයි තමන්ගේ වැඩපාසුව සඳහා විෂයම් බෙදාගෙන තියෙනවා. ද ඔබතුමා කියන පරිදි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ ඇති වී තිබෙන අර්බුදයක් විසින් තමයි. මම දැන් ඔබතුමා කියපු විදිහට මට තේරෙන විදිහට අර්බුදයක් විසින් තමයි මේක නිර්මාණය වුනේ. ඉතින් ඒකට ජනතාව පලි නැහැ නේද? මොකද මේ කිසි ආයතනයක් ආණ්ඩුවෙන් එළියේ නැහැ. ඒ ඔක්කොම තියෙන ආණ්ඩුව ඇතුලේ. ඒ නිසා ආණ්ඩුව නිසි පරිදි නිසි වෙලාවේ තීන්දු නොගැනීමේ ප්‍රතිවිපාක තමයි අද ගොවි ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එච්චරමට කියලා
ගරු චමල් රාජවක්ෂ මහතු
පිළිබඳව මම මතක් කරලා දෙන්න ඕන. උඩවල වලවේ ගඟෙන් තියෙනවා රිදිය ගම, ඊට පස්සේ චන්ද්‍රිකා වැව, උඩවලවේ සමනල වැව. උඩවලව ජලාශය හදන්න අවස්ථාවේදී එදා සිටි වාර්මාර්ග ඇමැත්තුමා සීපී දිසිල ඇමැත්තුමා ගොවින් මේ ප්‍රශ්නේ මතු කර එදා මේ ඈත දැකලා නියගයත් එක්ක. එතකොට එතුමා ලිඛිතව වාර්මාර්ග උපදේශ දීලා තියෙනවා පහත ජලාශය දැන් රිදිය ගම හරි චන්ද්‍රිකා ඉඳුරම මෙහෙම තත්ත්වයක් ආම ඉහත ජලාශයක් ඉදිකරා නම් අනිවාර්යයෙන්ම ජලය දිය යුතුයි කියලා. ඉතින් ඒක දැනගෙන මේ වැඩ කටයුතු කරා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒක අනිත් එක උඩවලව ජලාශය ඉදිකරන වෙලාවේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා එතුමා කිව්වා මේකේ පොළවේ පස වැලි සහිත පසක් වාෂ්ප වෙන ප්‍රමාණයත් බලලා එහෙමනම් කොන්ක්‍රීට් කරන්න කියලා සියලුම ඇලවයි. දැන් ඒක අපි කරා සූර්යාව. කුඩා වැව් 67ක් ඇදුවා සියලුම දේවල් මේ කොන්ක්‍රීට් කරා. බීගෝ විතරටත් අතිරේක භෝග සදා. මම හිතන්නේ මේක දීර්ඝකාලීනව හිතිය යුතු ප්‍රශ්නයක්. ඊළඟට නිල්වලාගංගේ ජලාශය වතුර නිල්වලා ගින්ගකේ වතුර ගේන්න හැදුවා චන්ද්‍රිකා වැව්. එතකොට උඩවලුවේ ජලාශයේ ජලය හම්බන්තොට නිකුත් කිරීම නතර කරන්නත් ඒවා මොනරාගල දිස්ත්‍රික්කයට ගෙනියනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුකන්න ඔය ජලාශය ඉදිකරන්න කටයුතු කරා. නමුත් මේ කිසි දෙයක් ජාතික අවශ්‍යතාවයක් අනුව සිදුවෙන්නේ නැති නිසා තමයි මේ ගෝයින්ට මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අමාත්‍යවරුනුත් දැනගන්න ඕනේ මේවා ඉතිහාසය. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ විසඳගන්න ඉක්මනින් පුළුවන්. ඉතින් ඔබතුමා කිව්වා වගේ මම හිතන්නේ මේක තමයි ප්‍රශ්නේ.
ගරු විද්‍රවල ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු වුණා කියලා පැය කීපයක විදුලි කප්පාදුවක් සිදු කරනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි පැහැදිලිව කිව්වේ විදුලි කප්පාදුවක් සිදු නොකර කටයුතු කිරීම සඳහා අවශ්‍ය විදුලිය මිලදී අරගෙන අපි කටයුතු කරනවා කියන එක. අපි පැහැදිලිව කිව්වේ මේකේ සමනල ජලාශයෙන් වතුර නිදහස් කරන විට අපිට අනිවාර්යයෙන්ම විදුලිය මිලදී ගන්න, නැත්නම් අපිට පැය 3ක් 4ක් විදුලි කප්පාදු කරන්න සිදු වෙනවා. නමුත් ඒක නොකරන්න තමයි ආණ්ඩුව තීන්දුව ගත්තේ. ඒ වගේම අනුර කුමාර දිසානායක මන්තුමා මතු කරා මේ අර්බුදයට විසඳුම් ලබා දෙන්නේ නැතුව ආණ්ඩුව මේක කල් ගත්ත කියන එක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහෝ දෙනෙක්ට අවශ්‍ය වෙලා තිබුණේ එක අර්බුදයක් නෙවෙයි අර්බුද 10ක් 15ක් මේක ඇතුළේ නිර්මාණය කරගන්න. පළවෙනි අර්බුදයට විසඳුම් සොයන ගමන් තව අර්බුද ඇති කර ගැනීම නෙවෙයි රජයේ වගකීම. අපි පළවෙනි අර්බුදය වෙනුවෙන් විසඳුම් ලබා දෙන්න ගිහිල්ලා රටේම විදුලි කප්පාදුවක් ඇති කරා නම් ඒ වෙලාවේ මෙතුමන්ලගේ සටන් පාඨය වෙන්නේ කර්මාන්ත ශාලා දුවන්නේ කොහොමද? රෝහල් ටික දුවන්නේ කොහොමද? සංචාරක කලාප දුවන්නේ කොහොමද? මොකද්ද ලෝකෙට දෙන පණිවිඩය? මොකද්ද රටට දෙන පණිවිඩය? දැන් කවුරුත් හිතනවත් දන්නේ නැහැ කොග්ගල තියෙන කර්මාන්ත ශාලා ටික හුලං වලින් දුවනවා කියලා. විදුලි බලය නැති වුණොත් එහෙම. කුප්පි ලාම්පු වලින් සංචාරක කර්මාන්තය කරන්න පුළුවන්ද කියලා රටේ විදුලි කප්පාදුවක් සිදු වුණොත් එහෙම. රටරින ආදායම නැති වෙන එක කවුරුවත් හිතන්නේ නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙන ආණ්ඩුවක් හැටියට ඒ අවශ්‍ය කාලය අරගෙන අනුබද්ධ අමාත්‍යංශත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරේ පළවෙනි අර්බුදයට විසඳුමක් ලබා දෙන ගමන් තව දෙවෙනි, තෙවෙනි, හතරවෙනි අර්බුද වලට යන්නේ නැති වෙන විදිහට. ඒ නිසා තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන දුන්නේ ජලය නිකුත් කරන්න අවශ්‍ය කෘෂිකර්මාන්තයට. නමුත් විදුලි බලය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඕනම තීන්දුවක් ගන්න කියලා. ඒ නිසා ඒකත් අපි මේ වෙලාවේ නිවැරදි කළ යුතුයි. බොහෝ දෙනෙක්ට සටන් පාඨ වෙලා තිබිච්ච දේවල් නැවත සටන් පාඨ බවට පත් කරගන්න තමයි පත් වෙලා තිබුණේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මතක් කරන්න ඕන මාධ්‍ය. මාධ්‍ය ඇතුලේ මම නම් හිතනවා මේ විකාශන නියාමන අධිකාරී පනත පාර්ලිමේන්තුවේ නේකේ වැදගත්කම පේනවා. එකම නිවුස් එකේ පළවෙනි නිවුස් එක ගහනවා වතුර දෙන්නේ නැහැ ගොවියන්ට, අපිට විදුලිය කප්පාදු කරත් කමක් නැහැ වතුරට නිදහස් කරන්න කියලා එකම දේශපාලන සංවිධානයේ එක වෘත්තීය සමිතියකින් කියනවා. ඒ දේශපාලන සමිතියේ අනිත් වෘත්තීය සමිතියෙම කියනවා විදුලි කප්පාදු කරොත් එහෙම අපිට කර්මාන්ත ශාලා දුවා ගන්න බෑ, සංචාරක කර්මාන්ත යන්න බෑ, ජනතාවට ජීවත් වෙන්න බෑ කියලා. ඒ දේශපාලන සංවිධානයේ වෘත්තීය අනිත් සමි වෘත්තීය සමිතියෙන් ඇවිල්ලා කියනවා දැන් මේ හදන්නේ වතුර නිදහස් කරලා ඉවරලා හදිසි මිලදී ගැනීම කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දන්නේ මේවා දාලා ජනතාව කුලප්පු කරවලා ආණ්ඩුව කෙරෙහි වෛරයක් ඇති කරලා දේශපාලඥයන් කෙරෙහි වෛරයක් ඇති කරලා මේ රට වෙනතරකට ගෙනියන්න උත්සාහ කරන. ඒ නිසා ඒ උගුල් වලට අපි අහුවෙන්නේ නැහැ කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ අපි කියන්න ඕන. අපි අතරේ වාද විවාද වෙන්න පුළුවන් කැබිනට් මණ්ඩලය ඇතුලේ. මොකද කැබිනට් මණ්ඩලය ඇතුලේ හැමදේනම එකම දෙයට කැමති වෙනවා නම් කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ නැහෙනි. කැබිනට් මණ්ඩලය අපි වාද විවාද කරගන්නවා. නමුත් අපි පොදුවේ රජයක් හැටියට රජයක් හැටියට ගන්න තීන්දුව ක්‍රියාත්මක කරන්න එකට බැඳිලා කටයුතු කරනවා කියන එක මේ ලෑ මතක් කරන්න.
බොහොම ස්තුතියි. ගරු කුසගර මහත්තයා.
අස්සේ අබුතුමාගේ. කවන්නේ මම මේ වෙන උත්තර දෙන්න.
දැන් අපේ ජ්‍යෙෂ්ඨ ඇමතුමෙක් සහ කෘෂිකර්මය පිළිබඳ ලොකු අත්දැකීමක් තියෙන අමාත්‍යතුමෙකු විදියට චමල් රාජපක්ෂ ඇමතුමා මේ සම්බන්ධව කරපු විග්‍රහය, කියන්නේ කෘෂිකර්මාන්තයට ලැබිය යුතු ප්‍රමුඛත්වය, මට වාරි මාර්ග දෙපාර්තමේන්තුවවත් මහවැලි අධිකාරියවත් කිසිම නිලධාරියෙකු මට ඇවිල්ලා කියලා නැහැ මේ මෙතුමා කිව්ව එකඟත්වයේ සම්බන්ධයේ. නමුත් පැහැදිලිව ගත්තොත් අපි දන්නවා හැමවෙලේම මහජන නියෝජිතයෙක් විදිහට අපි කටයුතු කළ යුත්තේ ජාතික ප්‍රතිපත්තියක කටයුතු කරනවා නම් අංක 1 පානීය ජලය, අංක 2 කෘෂිකර්මාන්තය සහ අංක 3 විදුලිය කියන ස්ථාවරය තමයි මං හිතන්නේ අපි ජාතික ප්‍රතිපත්තියක් විදිහට කටයුතු කරන්න ඕන. දැන් මෙතනදී මේ ජලාශ බෙදා ගැනීමම වෙනස් වෙන්න ඕන. එදා මෙදා තුර තියෙන කාරණයක් තමයි මහවැලි අධිකාරියට ප්‍රධාන වේලි ටික තියෙන. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තවත් වැව් කොටසක් තියෙනවා. දැන් පසුගිය කාලේ වාරිමාර්ග අමාත්‍යංශයයි මහවැලියයි බෙදෙනවා. මේ අමාත්‍යංශ දෙකකට ගියපුවාම මෙතනත් ගැටීමක් ඇති වෙනවා. මේ ගැටීම එක වෙලාවකට මේක ප්‍රයෝජනෙට ගන්නවා නිලධාරීවරුනුත් මේක යම් යම් තත්ත්වවල වලට ගන්න නැතුවා නෙමෙයි. ඒ වගේම තවත් වැව් කණ්ඩායමක් තියෙනවා ගොවි ජන සේවය යටතේ. ඒ වගේම විදුලි බල මණ්ඩලය යටතේ තියෙනවා. එතකොට මේ විදුලි බල මණ්ඩලය යටතේ තියෙන සමන්ල වැවෙන් විදුලි බල මණ්ඩලයේ එකඟත්වයක් නැතුව අපිට කිසිසේත්ම ජලය ගන්න බැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මෙන්න මේ ජාතික ප්‍රතිපත්තියක් අපි පාර්ලිමේන්තුව තුල ගේන එක මම හිතනවා මේ ප්‍රශ්නේම වැදගත් වෙනවා ඉදිරියේදී මේ ජල ගැටලුව විසඳ ගන්න.
අනුර කුමාර් දිසන.
ඔව් මම කොටක් පැහැදිලි කරන්න යන්නේ නැහැ.
දැන්
මේ මතයක් ගොඩනගන්න හදනවා සමනල ජලාශයම වතුර නිකුත් කිරීම හරහා රටේම විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙයි වගේ එකක්. ඒක බොරුවක්. නෑ මං කියන බොරුවක්. මාගාව තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ රාත්‍රියේ වැඩිම ඉල්ලුම තියෙන වෙලාවේදී විදුලි සැපීමේ වාර්තාව. මං කියන්නම් ඒ අනුව සමනල ජලාශයෙන් අපි අරන් තියෙන්නේ මෙගාවොට් 134යි. හරිද? මාගාව තියෙනවා මෙගාවොට්. නෑ ගිගවොට් නම් මම කියන්නේ ඒ පී ඒ අව වෙලාවේදී. හරිද? අපි ඒ වෙලාවේදී මුළුමනින්ම 2315යි. 2315න් අපි 134යි අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2315 134යි අපි යූස් කරලා තියෙන කොතෙන්ද? සමනල ජලාශය. එතකොට අපි ගල්ලංගුරු අපිට යන්න පුළුවන්කම තියෙන 900ක් එතන එකට වයින්නේ එකක ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වුවත් අපි ගල්ලංගුරු පාවිච්චි කරලා තිබෙන්නේ 493යි. එතකොට එහෙනම් ගල්ලංගුරු වල අපිට ඒ වගේ තව 400කට අපිට ඉඩ තියෙනවා කැපැසිටි එක තව අර කහදාගත්තොත්. ඒ නිසා විදුලි කප්පාදුවේ තර්ජනයක් ඉන්නේ නේ. තර්ජනය මතුවෙන්නේ කොතෙන්ද? තර්ජනය මතුවෙන්නේ අපේ බලංගොඩින් සහ මතුගමින් අපි දෙන ලයින් එක අපිට මදි දකුණට ගෙනියන්නේ. එතකොට අපිට තාප බලාගාර වලින් ඔක්කොම ඉන්නේ මතුගම දක්වා. එතකොට අපිට එතනින් ඕනනම් අම්බලංගොඩ පැත්තට දෙන්න පුළුවන්. එතනින් එහා ගෙනියන්න බෑ. ඊට පස්සේ අපි සමනලේකෙන් අපි බලංගොඩට ගෙනාවට එතනින් පහල තව එකක් නැතුව සමන බලංගොඩින් පහල තව එකක් නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. පහල එක තමයි සමනල. හරිද? එඳ සමනලේක අපිට අවශ්‍යයි දකුණේ හම්බන්තොටෙන් මෙහා පැත්ත කැලලට විදුලිය දෙන්න. ඕකනේ තියෙන තත්ත්වය. එතකොට විදුලි අනතුරකට මුහුණ දුන්නොත් මුහුණ දෙන්නේ දකුණේ ස්තෝරාගත්තු කලාප කීපයක් විතරයි සමනල නිසා. එනිසා සමනල නිසා විදුලිය රටේ විදුලිය කප්පාදු වෙනවා කියලා මතයක් හැදෙනවා නම් ඒක වැරදි. නෑ ඔබතුමා කි පොඩකින්. කියනන අරණ එක ගාමන් කොග්ගල නැතුව යයි. කොග්ගල නැතුව යයි. අන්න එහෙම ඒ නිසා මම කියන්නේ කොග්ගල නැතුව යන ප්‍රශ්නයක් මතුවෙන්නේ නේ. 134යි දකුණු පළාතේ සීමාකාරී ප්‍රදේශ වලට බලපාන. එතකොට තමයි රෑම් පද්ධතියේ ලක්ෂපාණේ ඉඳන් හම්බන්තොට දක්වා රෑම් පද්ධතිය තියෙනවා. දැන් ඔබතුමා ඒක උඩින් පැහැදිලි කරා කිලෝමීටර 152 රෑම් පද්ධතිය. ඒක ආටිකල කියන මහත්මයෙකුගේ තේ ඉඩමක් හේතු කොටගෙන ඒතර රෑම් පද්ධතිය දැන් අරින් මීටර 650ක විතර තියෙනවා රෑම් පද්ධතිය කනෙක් කරන්න බැරුව අවුරුදු 2-3. විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු කරා මිලියන ඉස්සලම ඇස්තමේන්තු කරා මිලියන 1.7ක් දැන් එක 96කට ලක්ෂ 96ක් දැන් ස්ථිර කරන් තියෙන මන්ද ලක්ෂ 96 සාමාන්‍ය දෙකරගේ account එකට ගිලලා තියෙන මම දන්නවා ඒක. එතකොට එහෙනම් මෙතන රැහැම් පද්ධතිය කනෙක් කරා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ලක්ෂ 5 ඒ පැත්තෙන් එන රැහැම් පද්ධතියෙන් හම්බන්තොට කලාපිට වතුර දෙන්න ලයිට් දෙන්න පුළුවන්. එතකොට ඒතර ප්‍රශ්න පැනගින්නෙත් නැහැ. එතන හැබැයි මම දැන් ඔබතුමාට ආසන සංවර්ධන බැංකුවත් එක්ක එක් ගැට ගහලා තියෙන නිසා අපිට අවශ්‍ය පරිදි කරන්න බෑ කියලා ඔබතුමා පැහැදිලි කරා. මම එක එකඟ වෙනවා. හැබැයි ඊළඟ තියෙන හැමදාමත් අපි ගන්න එකක් තියෙන කොතනද? ඇඹිලි පිටියේ ඒස් පවර්. ඒක විදුලි බල මණ්ඩලෙ තිබුණ ඇග්‍රීමන්ට් එකක් ඉවර වෙලා තිබියදී ප්ලාන්ට් එක තියන් ඉන්නවා. ඒ ප්ලාන්ට් එක තියෙන කෙනා දන්නවා බලංගොඩට පහලින් දකුණටද විදුලිය දෙන්න තියෙන තැන් දෙකයි. එක්කෝ සමනලින් අර ඉතුරු ටික දෙන්න, එහෙම නැත්නම්
ඇමිලිපිටිය ඒස් පවයික. ඔකට තීට බලංගුට පහලතින ප්‍රාන්තික දෙඟ. එතවට සමනල දෙන්න බැරිවුණොත් වෙන දේ තමයි ඒස් පාවයකට යන්න වෙනවා. එතකොට අපි මාර්තු මාසය සැලසුම් කරලා හදාගත්තනම් අපිට කල් ඇතුව අපිට විදුලිය මිල දී ගැනීමට ටෙන්ඩර් කෝල් කරන්න මම දන්න ඔබතුමා කවදද කෝල් කරන්න කියලා. අපි දන්නවනම් සමනලින් වතුර කුස්කර්මාන්තයට යනකොට අපිට මේ පද්ධතිය දෙන්න බෑ කියලා අපිට පුළුවන්කම තිබෙනවා අර පෞද්ගලික මිල දී ගැනීමට ටෙන්ඩර් කෝල් කරන්න. හැබැයි දැන් අපි විත්තියටම හේත් වුණා. දැන් විත්තියටම හේත් වුණා. දැන් අපිට මොකක් වුණත් නේද මා හිතන්නේ 135ක්ද ගොඩ යනවා දැන් එතන විද මම දැන් කීයට ගනීද කියලා. හරිද? එතකොට දැන් කරන්න හදන්නේ මොකද්ද? ඇම්බිලිපිටි ඒස් පාවකින් ගන්න වෙනවා කියනවා මම දන්නේ විදුලිය දෙන්න නම්. සමනල නැත්තම් එතනින් දෙන්න නෑ. එතකොට එතන මොකද වෙන්නේ අපිට? අපි විත්තියටම හේත් වුණාට පස්සේ අපිට එතන තියෙන මිල ගණන් කොහොම වේවිද කියලා මම දන්න අපි ඒක බලන්නේ ඉස්සරහට කීයටද ගන්න කියලා එතන. නමුත් මේක තමයි ප්‍රශ්නේ. එහෙනම් අපිට කරන්න තිබුණු දෙකක් තිබුණා. එකක් කලින් අපිට එන්ඩ කෝල් කරලා අපිට අවශ්‍ය නැනුම අපිට අරගෙන තියන් තිබුණා. අතන පද්ධති අපි හදා ගන්න තිබුණා. සමනල වැවේ වතුර ටික අර ගොවි ජනතාවට දමුදාහරිය යුතුයි. මේක ඔබතුමා දේශපාලනේ හරි ප්‍රශ්නයක් ආපුවම ගන්න දේශපාලන ප්‍රමා මේ දේශපාලන පැත්තකින් තැලත්ත කතාවකින් මිනිස්සුන්ගේ ගොවි ජනතාව ප්‍රශ්නය. ඒක කතා කරන්න ඕන. හරිද? ඒක අත්හැරලා යන්න බෑ. මිනිස්සුගේ ජීවිත පිළිබඳ ප්‍රශ්න, ආදායම් මාර්ග පිළිබඳ ප්‍රශ්න, ඒක දේශපාලන නෙමෙයි. ඒක ඇත්ත කතාව මම කියන්නේ. ඒකට ඒ නිසා මම කියන්නේ රටේම විදුලි කප්පාදුවක් සමනල නිසා සිද්ධ වෙන්නේ නැහැ. දකුණු පළාතේ සීමාකාරී ප්‍රදේශවලට බලපෑමක් ඇති වෙනවා. ඒකට අපි පෞද්ගලික අංශෙන් දැන් මිලදී ගන්න සිදු වේවි කියලා මම හිතනවා. අර කනෙක්ෂන් පද්ධතිය ඉතා ඉක්මනින් අපි අරගත්තොත් ඉක්මනින් ඔබතුමාත් 11 සාකච්ඡාවක් දාලා තිනවා කියලා කිව්වා. 11 සාකච්ඡාව නිරාකරණය වුණොත් දවස් 3-4න් ඒකේ කනෙක්ෂන් එක දෙන්න පුළුවන්. ඒකේ කනෙක්ෂන් එක දුන්නොත් විදුලි කපෑරිම සිද්ධ වෙන්නේ නැහැ. ඕක තමයි මම දන්න විදියට තියෙන තොරතුරු.
ගරු විදුලි බලමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ නිවැරදි කිරීම ගණනාවක් තියනවා කරන්න.
කෙටියෙන් කළ අවසන් කරන්න ගරුමා.
මම කරන්න එතුමා වැරදි මතයක් නැත්නම් නිර්මාණය කරන්න හදනවා. අපි කොයි වෙලාවකවත් රජයේ වශයෙන්වත් විදුලි බල අමාත්‍යවරයා වශයෙන්වත් විදුලි බල මණ්ඩලයේ වශයෙන්වත් කොයි වෙලාවත් කිව්වේ නැහැ රටේම විදුලිය කප්පාදු කරන්න වෙනවා කියන එක. අපි ඒ වෙලාවේ කිව්වෙත් දිස්ත්‍රික්ක හතරක්, විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අපිට කප්පාදු කරන්න සිද්ධ වෙනවා කියන එක. ඒ කප්පාදු කරන්න සිද්ධ වෙනවා කියලා කිව්වේ අපි ජලය නිකුත් කරොත් පමණයි. අපි ජලය නිකුත් කරන්න පෙර ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බල මණ්ඩලයේ හැටියට මාසයකට සැරයක් රැස් වෙනවා. පාලක පද්ධතියත් එක්ක විදුලිය ඉදිරි මාස කීපය සඳහා සැලසුම් කරන්නේ කොහොමද කියන එක. මේක අපිට අද දවසේ එන ප්‍රශ්නකට හෙට දවසේ විදුලිය මිලදී ගන්න එහෙම තැනක් නැහැ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ අපි විදුලිය මිලදී ගැනීම සඳහා අවශ්‍ය වුණොත් මිලදී ගැනීම සඳහා කැබිනට් අවසරය ගන්නේ 3 වෙනි මාසේ 10 වෙනිදා. මාර්තු මාසේ 10 වෙනිදා. මාර්තු මාසේ 10 වෙනිදා කැබිනට් අනුමැතිය ගන්නවා මාස 4කට නියං තත්වයක් ඇති වුණොත් අපිට විදුලිය මිලදී ගැනීමකට යන්න. නමුත් ඒ අතරතුරේ විදුලි බල මණ්ඩලයත් එක්ක කරන සාකච්ඡාවලදී විශේෂයෙන්ම අවබෝධ වෙනවා අතහැරලා දාලා තියෙන ඩීසල් ජෙනරේටර් තියෙනවා මෙගවට් 50ක විදුලි බල මණ්ඩලෙ. විදුලි බල මණ්ඩලයේ මිලදී අරගෙන භාවිතෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා මම උපදෙස් දෙන ඇමතිවරයා හැටියට පෞද්ගලික විදුලි මිලදී ගැනීමකින් තොරව විදුලි බල මණ්ඩලයේ සතු වෙලා තියෙන බලාගාර ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මෙගවට් 30ක ඩීසල් ජෙනරේටර් ඔබතුමාත් දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ස්ථාපිත කරලා දකුණු ජනනී කියලා අලුත් බලාගාරයක් නිර්මාණය කරනවා මාර්තු මාසේ, මැයි මාසේ මේ අවුරුද්දේ. එතකොට මෙගවට් 20ක් තියෙනවා මතුගම. ඒ මෙගවට් 20යි මේ මෙගවට් 30යි මෙගවට් 50ක ධාරිතාවෙන් තමයි සමනල ජලාශයත් එක්ක අපි ග්‍රිඩ් එක බැලන්ස් කරගෙන යන්නේ ඒ අවශ්‍යතාවය අනුව. පොල්පිටිය ට්‍රාන්ස්මිෂන් එක ලයින් එක ආවත් ගරු මූලාසනීය මන්ත්‍රීතුමනි, දවල් කාලයේ සිදු කරන පැයක විසන්ධි අපිට අයින් කරන්න පුළුවන්. රාත්‍රී කාලයේ එක පැයක් අනිවාර්යයෙන්ම විසන්ධි කරන්න වෙනවා පොල්පිටිය ලයින් එක තිබුණා. පොල්පිටිය ලයින් එක තිබිලා සමනලවල තිබුණොත් තමයි අපිට ඒක නෑ ඒත් මදි. 50යි සමනල වැවේ පීක් එකයි ඒ වගේම පොල්පිටියයි. තුනම තිබුණොත් තමයි අපිට පවර් කට් එකක් නැතුව යන්න පුළුවන් වෙන්නේ. පොල්පිටිය ලයින් එක ඇවිල්ලා අපිට සමනලව නැතුනොත් එහෙම රාත්‍රී කාලයේ පැය කියන එක විදුලි කප්පාදුව කරන්න සිදු වෙන නිසා තමයි අපි කියන්නේ සප්ලිමන්ටරි පවර් වලින් මිලදී ගැනීම කරන්න කියලා. ඒ අතරතුරේ ඔබතුමා නැවත නිවැරදි කරන්න ඕන, ජූලි මාස 17 වෙනිදා විදුලි බල මණ්ඩලය දැන්වීමක් දානවා, ප්‍රසිද්ධ දැන්වීමක් දානවා. මේ බලාගාර තුනෙන් පමණක් නෙවෙයි වෙනත් බලාගාර තියෙනවා නම් මෙගවට් 50ට වැඩි කාර් ඉගෙනලා සවි කරන්න පුළුවන් නම්, ට්‍රාන්ස්මිෂන් එක හයි කරන්න පුළුවන් නම් මේ මාස 4-5ට පමණක් නෙවෙයි මේ අවුරුදු ඉතුරු කාලටත් ඊළඟ අවුරුදු දෙක වෙනුවෙන් අවුරුදු 3ක කාලයක් සඳහා නියන් තත්වයක් ඇති වෙයි කියන එක තමයි උපකල්පනය කළ තියෙන්නේ.
එනිසා මේ කාලයටම සරිලන ආකාරයට රටේ කොහේ හරි තැනකට සම්බන්ධ කරලා විදුලිය කණ්ඩු ලබා දීම වෙනුවෙන් දැන්වීම පළ කළ තියෙන ජූලි මාසේ 17 වෙනිදා. හැබැයි ඒක දැන්වීම අවසන් වෙන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා දින 42ක් අපි තියන්න ඕන දැන්වීම පළ කරලා ඉවරලා. එනිසා ඒ දැන්වීමත් මේ අතරතුරේ යන අතරතුරේ තමයි සමනල ප්‍රශ්නේ අපිට අර්බුදයක් හැටියට එන්නේ. ඒ අර්බුදයට තමයි අපි කියන්නේ తాවකාලිකව කෙටි කාලයකට විදුලිය මිලදී ගන්නත් දීර්ඝකාලීන සලසුමක් හැටියට අපිට අවශ්‍ය විදුලිය අනෙත් පළාත් වලට කනෙක් කිරීම සඳහා අවශ්‍යතාවය ගන්න කියලා. වැරදි මතයක් හදලා තිබුණා මාධ්‍ය තුලිනුත් 1% තියෙන්නේ විදුලි ජනනය කරන්න ධාරිතාව තියෙන්නේ. ඒ නිසා මේක නිදහස් කරාම ඇති කියලා. 1% තියෙන්නේ කියලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි මම නැවත වතාවක් කියනවා විදුලි බල මණ්ඩලයේ පාලක පද්ධතිය විසින් මට ඊයේ ලබා දීපු තොරතුරු අනුව තියෙන්නේ අපි මේ ජලය මුදා හරින්න නැතුව කළමනාකරණයෙන් අපි කටයුතු කරනවා නම් පොල් පිටියේ ලයින් එකත් අපිට අගෝස්තු මාසේ 20 වෙනකන් එනවා නම් ඔක්තෝබර් මාසේ 15 වෙනකන් සමනල වේ ජලය පාවිච්චි කළ විදුලි උත්පාදනය කරන්න අපි සැලසුම් කළා තිබුණේ. ඒතර තමයි ඔක්තෝබර් මාසේ වැස්සත් එක්ක ඊළඟ ටික අපි යන්න කටයුතු කළා තිබුණේ. ඒ නිසා මේ තත්වයන් සියල්ලම විදුලි බල මණ්ඩලයේ පුරෝගතනය කරලා සැලසුම් සකස් කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ සකස් කරන්නේ විදුලිය උත්පාදනය කිරීමේ සැලසුම මිසක් වෙනත් සැලසුම් නෙවෙයි. වෙනත් අවශ්‍යතා අපිට දුන්නට පස්සේ තමයි අපි ඒ අනුව ඒ අවශ්‍යතාවයන් අනුව සැලසුම් අපි සකස් කරගන්නේ. ඒ වගේම වැරදි තව එකක් කියුණා රුපියල් 135කට තමයි මේ විදුලිය මිලදී අරගෙන තියෙන්නේ කියලා. දැන් ගිය අවුරුද්දේ මිදුලිය මිලදී අරගෙන දෙන රුපියල් 51ට. රුපියල් 51ට. අපේ තියෙන බලාගාරවලට වැඩිය සමහරලාට ලාභයි පෞද්ගලික බලාගාරවලින් ලබා ගන්න එක. මොකද අපේ බලාගාරවල කැලණිතිස්ස වගේ බලාගාරවල රුපියල් 185ක් යන බලාගාර තියෙනවා. එනිසා මේ බලාගාර පද්ධතිය ඔක්කොම දෙකතු වෙලා තියෙන්නේ. එනිසා එකක් අපි දැනගන්න ඕන කිසිම ව්‍යාපාරිකයෙක් ගරු නියෝජ්‍ය කථානායකතුමනි ලාභ ලබන්න නැති වෙන්න ව්‍යාපාර කරන්නේ නැහැ. ඔවුන් ලාභයක් තියාගෙන තමයි ව්‍යාපාර කරන්නේ. අපි දැනගන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් පාවිච්චි කරලා ඔවුන් එක්ක සාකච්ඡා කරලා මොකද කවුරුත් ඇවිල්ලා සති එකකට දෙකකට පවර් ප්ලාන්ට් එකක් කනෙක් කරන්නේ නැහැ. ඒක මොබිලයිස් කරන්න ඒකට අවශ්‍ය සේවකයා පිරිස දාගන්න. ඒ නිසා සාමාන්‍ය කාලයක් යන ඔවුන් එක්ක ගිවිසුම් ගත වෙන්න. ඒ ගිවිසුම් ගත වෙලා අදාළ කාලෙත් එක්ක අපි සහ අපි විදුලි බල මණ්ඩලයේ හැටියට අපි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරලා ඒ කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕන. හුඟක් වෙලාවට කියනවා මේ හදිසි මිලදී ගැනීම කියලා අවශ්‍ය විදුලිය මිලදී ගැනීම පමණයි කරන්නේ. අපි හදිසි මිලදී ගැනීම කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕන.
ගරු
නියෝජ්‍ය කථානායකතුමනි මේ ප්‍රශ්නේ එක කොටසක් තිබුණා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මේ වන්දි ලබා දීම සඳහා. ඒකට උත්තර ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන රක්ෂණ මණ්ඩලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හරහා දැන්ටමත් අපි ඒ නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන ඒ සම්බන්ධව ගණනය කිරීමක් කරන්න කියලා. නමුත් මම කියන්නේ මේක වන්දි දීලා පිරිමහන්න පුළුවන් පාඩුවක් කියලා මම හිතන්නේ නැහැ. ඒකමයි තමත් පැහැදිලිව කියනවා මේකේ තාම ගණනය කිරීමක්වත් හරියට කරන්න බෑ. විවිධ විදියට තමයි සංඛ්‍යාලේඛන ඉදිරිපත් වෙන්නේ. දැන් මහවැලි අධිකාරිය කියනවා අද වෙනකොට 15%ක පමණ අස්වනු හානියක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධව මට හරියට කියන්න බෑ. මොකද මහවැලි අධිකාරිය මට මේ ඇමතුමාගෙනුත් මං ඇහුවම කිව්වේ දන්ට කියලා තියෙන විදිහට 15%ක විතර හානියක් සිද්ධ වෙනවා කියන එක තමයි නිල වශයෙන් කියලා තියෙන. හැබැයි ඒක වැඩි වෙන්නත් පුළුවන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. මං කියන්නේ ඒක තමයි. මං කියන්නේ මේ නිලධාරීන් කියපු දේවල්. නමුත් මම කියනවා මේ හානිය මෙහෙම සුළුවට සලකන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා දන්නවා ඔබතුමත් මේ ප්‍රදේශයේ ඔබතුමත් මේ මැදිහත් වීම කරා නියෝජ්‍ය කථානායකතුමා මේ හානිය අපිට තක්සේරු කිරීමත් අමාරුයි. එකක් තමයි මේ බණ්ඩි ගොයම් පීදෙන වෙලාව. ගොයම් පීදෙන වෙලාවේ තමයි මේ වතුර නැතිවීම සිද්ධ වෙන්නේ. එතකොට ගොයම තියෙයි කරලත් තියෙයි. හැබැයි ඒකෙන් නිසි පරිදි අස්වැන්නක් එනවද කියන ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න වෙන සිද්ධ වෙනවා. මොකද ඒ ප්‍රදේශයේම ගොවිතැන්වල නියැලෙන කෙනෙක් විදියට ඒ ප්‍රදේශයේ ගෙදරින් ඉස්සරහට බහිනකොට කුඹුරු ආයේ තියෙන කෙනෙක් විදියට මම දකින්න ඔබතුමත් ඒක දකින්න. ඒ නිසා මේ වගේම මේ ප්‍රදේශයේ වී වගාව විතරක් නෙමෙයි කෙසෙල් වගාවට වෙච්ච හානිය, එළවලු වගාවට වෙච්ච හානිය, ඒ වගේම එහා පැත්තේ උක් වගාවට වෙච්ච හානිය බරපතලයි. ඒ නිසා අපි හිතනවා දැන් වෙච්ච දේවල් වෙලා තියෙනවා. අපිට කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් තියෙනවා. අපි ඒ අනුව අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙලා තියෙනවා. මම කියන්න කැමති මීට දවස් 10කට ඉස්සෙල්ලා මම මේ සඳහා සාකච්ඡාවක් පැවැත්වුවා අපේ අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් කැඳවලා සාකච්ඡාවක් පවත්වලා ඒ කරුණු මම කැබිනට් මණ්ඩලයටත් වාර්තා කරා මේ තියෙන අවධානම් පිළිබඳ. මේ තියෙන අවධානම් පිළිබඳ. ඉතින් මම ඒ ඉල්ලීම් අපි විවිධ විදියට අපේ පැත්තෙන් කරා. මොකද මට මේක මගාරින්න තිබුණා, මේක මහවැලියට අයිති, වාරි මාර්ගයට අයිති එහෙම කියලා. එහෙම පුළුවන් කමක් නැහැ. වාරි මාර්ග ඇමතුමත් උපරිම වශයෙන් මේ සඳහා මැදිහත් වුණා. එතුමත් කරුණු ඉදිරිපත් කරා. මමත් මට පුළුවන් විදියට මේ කරුණු ඉදිරිපත් කරා. මම නැවතත් කියන්නේ විශාල හානියක් සිද්ධ වෙනවා. ඒක අපි කියන්නේ නැහැ මේ සුළුකට සලකන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි දැන් මේක අපිට දැන් වෙච්ච දේ වුණා. මම සතුටු වෙනවා ඊයේ දිනේ හරි. ඊයේ කැබිනට් මණ්ඩලයේ පුළුල්ව සාකච්ඡා කළා. ඉදිරිපත් කර තොරතුරු අනුව අපිට මේ අවස්ථාව මේ ජලය නිදාස් කරගන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා මේ මට්ටමින් හරි. හැබැයි මීට පස්සේ මෙවන් තත්ත්වයක් ඇති නොවන වගකීම අපි හැමෝටම තියෙනවා. මේක එක්කෙනෙකුට නෙමෙයි, මේක එක්කෙනාට එක්කෙනාට අත දික් කළා, ඇඟිල්ල දික් කළා මේක කියන්න පුළුවන්. මට එහෙම අවශ්‍යතාවයක් නෙමෙයි තියෙන්නේ. අපිට මේක අවශ්‍යයි. මේක පොදු ප්‍රතිපත්තියක් කියන ඕන. කොහොමද ජල ප්‍රතිපත්තිය අපි හදාගන්න? පානීය ජලයට ප්‍රමුඛතාවය නම්, දෙවැනි එකට කෘෂිකර්මය නම්, එහෙමනම් ඊළඟ තුන්වෙනි එක විදුලි බලය නම්, මේක අපි සාකච්ඡා කළ නැවත හරි මෙතෙක් ඒක ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව නැවත මේ පිළිබඳව සාකච්ඡා කරලා ප්‍රතිඵලය ප්‍රතිපත්තියක් හදාගන්න ඕනද? කොහොමද ජලය නිදහස් කරන්න කිය? නැත්නම් එක එක වතාවට එක එක විදියට මේක සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි සාමූහිකව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් මෙතන බැලුවම මේ දෙපාර්තමේන්තු සියල්ලම වගේ මට පේනවා මේ වගකීම මේ ආයතන හරියාකාරව වටහා ගත්තේ නැහැ කියන කාරණේ මට කියන්න පුළුවන්. මම මේක පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් මම මේකට වෙලාව ගන්නෙ නැහැ. මම විශ්වාස කරන මේ පිළිබඳව යම් කමිටුවක් අපි අමාත්‍යාංශ සියල්ල එකතු වෙලා සකස් කරන්න ඕනේ කියලා මම අමාත්‍ය තුමන්ලා දෙන්නගෙන් ඉල්ලා සිටිනවා. විදුලි බල අමාත්‍යාංශයත්, ඒ වගේම වාරි මාර්ග අමාත්‍යාංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත්, කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා මේ සම්පූර්ණ වාර්තාවක් හදලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමු. කොහොමද ජලය බෙදාගන්නේ කියන එක පිළිබඳ, ඒ වගේම කොහොමද නියමිත වෙලාවට දෙන්නේ කියන එක පිළිබඳ. දැන් මම කතා දෙතුන් පැත්තෙම ඇහුවම් පේනවා දෙතුන් පැත්තරම උත්තර සකස් වෙලා තියෙනවා. හැබැයි හානිය වෙලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ගොවි ජනතාවට. ඒක ගොවි ජනතාවට මේ මගකීම කොහාට දෙන්නේ? ගොවි ජනතාවට කවුද වගේ කියන්නේ? ගොවි ජනතාවට වෙච්ච හානියට අපි කොහොමද මේ වන්දියක් ගෙවලා පිරිමහන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම උපරිම වශයෙන් උත්සාහයන් දරනවා මේ ගොවි ජනතාවට දැන් වෙච්ච හානිය වෙනුවෙන් යම් වන්දි මුදලක් ලබා දීම සඳහා කටයුතු කරන්න. ජනාධිපතිතුමා ඒ සඳහා එකඟතාවය පළ කළා තියෙනවා. ඒ වගේම මේ தත්ත්වය අපිට නැවත ඇති නොවිය යුතුයි කියන මතේ මම පැහැදිලිව ඉන්නවා. මේක නැවතත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි පොදු ප්‍රතිපත්තියකට ගිහිල්ලා මේ ගොවි ජනතාවත් බේරගෙන රටේ විදුලිය සැපීමත් අත්‍යවශ්‍යයි. ඒකත් අපි පිළිගන්න. විදුලිය කප්පාදුවක් වෙනකොට අපි දන්නවා ඒකටත් පාට මහින්න කණ්ඩායම් ඉන්න. මේකත් දේශපාලන වශයෙන් වාසිගත්තු කණ්ඩායම් ඉන්න. මෙතනත් ඒ වගේ දේවල් බොහොම දැන් අපේ ගෙවල් වලට එනවායි කියලා පෙළපාලි ඇවිල්ලා විවිධ දේවල් කරා. මේ වතුර ඉල්ලපු මටයි, වතුර ඉල්ලපු රොෂාන්ටයි, වතුර ඉල්ලපු අජිත්ටයි අපිට තුන් දෙනාට තමයි වැඩිම විවේචනය ගෙනා. මේ මොකද්ද මේ වැඩේ? දැන් තමුනාසලගේම උයි සංවිධානයක ප්‍රධානියෙක් හැමදාම රැට අපි තුන් දෙනාට බණින්. හැමදාම අපි තුන් මේ වතුර ඉල්ලන මේකට මහන්සි වෙන අපිට බණින්. ඉතින් අපිට බැලලා වැඩක් නැහැනේ. අපි මේකට පෙනී හිටි, අපි ගන්න ගත්තා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. පොඩි ප්‍රමාදකින් හරි වතුර දුන්නේක් ගැන අපි සතුටු වෙනවා. ඒක තමයි මට කියන්න දෙන්නේ. ඒ නිසා අපි නෑ ඒක තමයි. දැන් ඔබතුමාලත් ඉතින් මේක හිටියානේ කෘෂිකර්ම ඇමති විදියට. ඔබතුමත් කාලයක් වැඩ කරා. ඔබතුමත් ඉතින් විවිධ දේවල් කියන්න පුළුවන්. නමුත් මං කියන්නේ මේක අපි කතා කරලා කාට කාටත් බණින්න පුළුවන්. දේශපාලන වාසිය කවුරු ගත්තත් කමක් නැහැ. හැබැයි නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන වගකීම අපි හැමෝටම තියෙනවා. ඒක මම පැහැදිලිව කියනවා. අපි හැමෝම එකතු වෙලා මේ සඳහා අනාගතයට වැඩපිළිවෙළක් සකස් කරමුයි කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.